තිසරණ සිල් සමාදන් වීමට নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි මේ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ ධර්මානුශාසනාවට සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා ඇතුළු පින්වත් පිරිස අපේ දිල්රුක් වික්‍රමරත්න මහත්මයා නෝනා මහත්මිය ඇතුළු අනිකුත් ඒ වික්‍රමරත්න පවුලේ පිනතුන් සියලු දෙනා මේ අවස්ථාවට සම්බන්ධ වී සිටිනවා මේ සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාව හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි මේ ලැබීම් සහ නොලැබීම් තීරණය වෙන්නේ ධර්මයට අනුව. හිමිවීම අහිමිවීම මේ සියල්ල ධර්මයේ විසින් තමයි තීරණය කරන්නේ. ඉතින් මේ අපි අත්දකින සෑම සුවපහසු ජීවිතයක්ම. ඒතර සුවපහසු ජීවිතය අපි උරගාන්නේ ඇස කන නාසය දිව කය මනස තුලින්. ඒ සුවපහසු ජීවිතය අපට හිමි වෙලා තිබෙන්නේ අපි බොහෝම සශ්‍රීක පුණ්‍ය විපාක සසර රැස් කරපු කමට. ඒක මේ සුවපහ සමහරට අසුන්දර අත්දැකීම් තුල පවා අපි අත්දකින සුන්දරත්වයක් තියෙනවා. ඉන්ද්‍රිය අත්දැකීම්. ඒවා පහ පිනක් ඇත්තට. ඒවා හරියට මහ විශාල පිනක් ඒක. එතකොට අපිට මේ වෙලාවේ පින උරගාන්න තියෙන්නේ ඇස ආදී ඉන්ද්‍රියන්ගේ. රැස් කරගන්න තියෙන්නේ සිත කය වචනය තුලයි. එතකොට අපි මේ දෙපැත්තම සමබරව පවත්වගෙන යන්න ඕනේ. මේ දෙපැත්තම සමබරව පවත්වගෙන ගියේ නැත්නම් අපි අමාරු වැටෙනවා. එතකොට මේ දෙපැත්තම අපි සමබර කරන්නේ එක පැත්තකින් අපිට මේ සලායතන ගැන අවබෝධයත් එක පැත්තකින් සිත කය වචනය තුලින් රැස් වෙන නව කර්ම පිළිබඳ අවබෝධයත් දෙකම තිබ්බොත් නැත්නම් අර සමහරට පිනේ විපාකෙ ඉදිරිපත් වෙනකොට අපි ඉන්නේ සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් තැනක නෙමෙයි. එක්කෝ ඒ පින නිකන් බාගෙට තමයි අපිට විපාකෙ පිණිස ඉදිරිපත් වෙන්නේ. ඉතින් දැන් ඔය කාලේ එක තැනක තියෙනවා මේ ඔය කදිරවණී රේවත කියන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක ගඟක් අයින එක ප්‍රේතියක් උන්වහන්සේ ළඟට එනවා. එතකොට එයා ඇවිල්ලා එයා එන්නේ කොණ්ඩෙන් ඇඟ වහගෙන ඉන්නේ. දිග කොණ්ඩයක් තිබිලා එයා කොණ්ඩෙන් ඇඟ වහගෙන ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට කියනවා පින්වත් ස්වාමීන් වහන්ස මට වතුර ටිකක් දෙන්න කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේ මේ ගඟ පෙන්නලා කියනවා මේ ගඟ තියෙන්නේ බැහැලා බොන්න කියලා. එතකොට ඒ ප්‍රේත ස්ත්‍රිය කියනවලු අනේ ස්වාමීනි මේ මම මේ ගඟට බහින්න හදනකොට මට මේ ගඟේ වතුර ලේ වෙනවා. ඒතර මට බොන්න බෑ. එතකොට අර ස්වාමීනන්සේනවා ඇත්තටම ඔයාගේ ඔයා මොකද්ද කරේ? සසර ඔයා කරගත්තේ මොකද්ද? ඔයාට දිග කොණ්ඩයක් තියෙනවා. යා ඇඳුන්නේ කොණ්ඩෙන් තමයි ඇඟ වහගෙන ඉන්නේ කියලා. ඉතින් මේවා විහිළු වගේ හිතෙන්නත් පුළුවන් කෙනෙකුට. ඉතින් එහෙම හිතෙන එක කමන්නේ එහෙම හිතුණාට. නමුත් ඔය පින්න තුන්ලා මේක විහිළුවකට ගන්න ඕනේ. ඊට පස්සේ අර ප්‍රේත ස්ත්‍රිය කියනවා අනේ ස්වාමීනි මේ මගේ මම ඒ කාලේ බුද්ධ ශාසනේ හිටියේ. ඒ බුද්ධ ශාසනේ ඉන්නකොට මගේ පුතා හරියට දන් දුන්නා. හරියට පින් කළා යා. එහෙම පින් කරනකොට මම කිව්වා මේ ඔච්චර කරන්නේ මොකටද? අපේ ගෙවල් වල ආයෙම අපේ කකුලෙන් අදින්නේ නැද්ද බලන්න. මෙවීම අත්වැල් අල්ලගෙන පින් කරන්න හිතෙනවා නම් ඇත්තට මේක සංසාරෙන් ආපු දෙන්නේ. ඒ කියන්නේ ස්වාමියා පින් කරාදී බිරිඳත් ඒකට සාදු කියනවා නම් බිරිඳ පින් කරා අනේ හොඳයි කියනවා නම් ඒක පුදුම සසර බැම්මක් ඒක. එතකොට අර දැන් බලන්න මේ පුතා දන් දෙනවා අම්මට පුරුද්ද නැහැ. එතකොට අම්මා කියනවලු මේ ඔච්චර දීලා අපි කන්නේ කොහොමද? ඔච්චර දීලා අපිට මොකක් වෙයිද කියලා මේ අම්මා හැම වෙලාවෙම කියනවලු. ඉතින් මේ පුතා ගණන් ගන්නලු අම්මට නිකන් උපේක්ෂාවෙන් hina වෙලා එයා එයාගේ වැඩේ කරගෙන යනවලු. එයාට හිතුණලු මේ සංඝයාට කුටියක් කරන්න ඕන කියලා එයාට හිතුණලු. මහන්සි වෙලා එයාගේ කාලයත් කැප කරලා ධනයත් කැප කරලා ශ්‍රමයත් කැප කරලා කුටියක් හැදුවලු. ඉතින් ගොඩාක් බියදම් කරන්න ඇති. තිබ්බේවා මහ ලොකු පවුලකුත් නෙමෙයි වෙන්න ඇති. ඒ කුටියක් අදලා පූජා කරනකොට පූජා කරන දවසේ ආ අම්මගේ ඇඳ ළඟට ගිහින් කිව්වලු අම්මා මම සංඝයාට කුටියක් අදලායි තියෙන්නේ. අද මේ කුටිය අම්මා සංඝයාට පූජා කරනවා. ඉතින් අම්මා මේ පින අම්මටත් උරුමයි. අම්මා මේ පූජාවට මාත් එක්ක යමු. කිව්වාම අම්මා කිව්වලු දැන් උඹ තිබ්බ සේසතම වියදම් කළනේ ඔක කළේ. දැන් ගේ හරිය මොකුත් නැහැ. මොකක්වත් නැහැ ගේ හරිය. කියලා මේ කිව්වලු දැන් ඉතින් උඹ කරගත්ත පින උඹම කරගනින්. ආයි මං උඹේ පස්සෙන් එන්න ඕනේ නැහැ. කියලා කිව්වලු දැන් මේ උදේ පූජා කරන දවසේ. නෝසාර ළමයා යද්දි අර gedara අතුගාන මොනර පිල් කලබක් තිබ්බලු එතන. නිකන් මකුල්දල් කඩන්නේම අපි පාවිච්චි කරන්න වගේ ඒ කාලේ පාවිච්චි කරේ. ඒකෙන් අර දරුවා යන්න ඇරලා කිව්වලු අයිදා මේකත් ගිහින් දීපන් උඹගේ ඔය ආරාමෙට. කියලා කාමරින් යනකොට විසි කරාලු මේ. උඹ මේකත් ගිහින් දීපන්. ඉතින් මෙච්චරනේ අපේ ගෙවල් වල තියෙන්නේ. දැන් ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අතුපතු ගානට ඉතුරු වෙච්ච එක විතරයිනේ. ආයිඳා උඹේ කුටි උඹ හදාපු ওই මහා ලොකු කුටියට මේකත් ගිහින් දීපන් කියලා අරකත් මෙහෙම විසි. මේ තරුණයාට ඉතනවල කමන්නේ. මේ අම්මට දෙන හිත මෙතන හරි ආවනේ. විසි කරන අදහසින් හරි ආ මේකත් ගිහින් දීපන් කියලා දෝමනස්යෙන් හරි කිව්වනේ කියලා. ඉතින් මේ තරුණයා බලන්න යගේ සම්මාදිටිය. යම් බොම සද්දා වින්ගින් අර ස්වාමීන් වහන්සේට ඒ කුටිය හදාදී ඒ කුටිය සුද්ධ පවිත්‍ර කරන්න ඒකත් මුල්ලෙන් තිබ්බලු. අම්ම දුන්නේ බොම් පිරිසුදු අදහසිමුත් නිමි. හරි යන්න ඇරලා ඉතින් බොම දෝමනස්යෙන් ඒක කළේ. සෝමනස්ස සාගත කුසලාරතේකින් එහෙම නිමි. නමුත් අර තරුණයා ඒක ගත්තේ කොච්චර යහපත් විදියටද? අනේ ස්වාමීනි, ඒ පිනින් මට කොණ්ඩේ තියනවා කියනවා. මම මේ කොණ්ඩෙන් ඇඟවාගෙන ඉන්නේ ආන්තන් ඒ පිනද කියනවා. මතක තියාගන්න පින්වත්නි, දොම්නසකින් හරි පිනට සම්බන්ධ වුණොත් ඒක හේව නැල්ල නම් අපේ ඇඟට වැටෙනවා. ඒක හේව නැල්ල පොඩි නෑ. ඒ නිසා මේවා ඇහින්නේ බුද්ධ ශාසනයක විතරයි, අපි දන්නේ නැත්තම්. කෙනෙක් විහිළුවට ගන්න පුළුවන් ඕවා මොන කතාවද කියලා. නමුත් සසරෙහිමයි පින්වත්නි. මේ සංසාරයේ හැම එකක්. ඔය පින්නතුන්ලා මේ වගේ දුෂ්කර වෙලාවක පවා ඔය හොඳට කොන්ද කෙලින් තියලා ඉන්නේ. අනේ සසර පින ඔය ඇවිල්ලා තියෙන්නේ. සසර පිනක්. ඉතින් ඒ පින ඉදිරිපත් වෙලා ඔය පින්නතුන්ලාට ස්වභාව ධර්මයටවත් අභියෝග කරන්න බැරි විදියට පින ඉස්සරහින් තියෙනවා. ඒත් ඒ ඉදිරිපත් වෙච්ච පිනට එහෙනම් මතක තියාගන්න, තමන්ගේ පසුපසින් එන පින ඉස්සරහා ස්වභාව ධර්මීත් අඩිය පස්සට ගන්නවා. එතකොට එහෙනම් පින කියන්නේ මොන සානම් බලවත් දෙයක්ද? ස්වභාව ධර්මී ගහනකොට පින විසින් ස්වභාව ධර්මී හරස් කරනවා නම් තමන් ගෙනාපු කුසල ශක්තිය ස්වභාව ධර්මී ඉස්සරහයි, ස්වභාව ධර්මී අනිත් පැත්තට හරවල වෙන පැත්තකට යවන්න පුළුවන් නම් අවෝ ඇසහුලගේ ඉස්සරහවත් මේ තමන්ට ඒක වදින් නැතුව, ඒකේ උණුසුම තමන්ට වදින් නැතුව තමන්ව සිසිල් කරන යම් දෙයක් ඇද්ද ලොව, ඒ පින විතරයි පින්වත්නි. ඒ නිසා ඔය පින තුන්ලා හොඳට පින මත ශක්තිමත් වෙන්න. මේ වගේ වෙලාවක දැන් එක වෙලාවක කොසල් රජුරු කියනවා ලස්සන දෙයක්. මොකද්ද? කොසල් රජුරු කියනවා ස්වාමී බුදුරජාණන් ළඟට ඇවිල්ලා, ස්වාමීනි මේ හතර වටෙන්ම වට කරලා මේ බටවලුළු ගණනාවක් දාලත් ඒ බටපිරිස සතුරු ආක්‍රමණය බේරගන්න බැරි නම්, ඒ සතුරා එච්චර බලවත් නම්, ස්වාමිනී මේ බටවලුළු ටික කඩාගෙන සතුරා තමන් කරා එනවනම් ඒ වගේ වෙලාවක ස්වාමිනී මම මක් කරන්නද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලේ මහරජ බටවලලු ටිකත් කඩාගෙන සතුරා ඊටත් වඩා බලවත් වෙලාවක තමන් කරා එනකොට කුසලයේම මතු කරගන්නවා විනා, ධර්මයේම මතු කරගන්නවා විනා, පිනම මතු කරගන්නවා විනා, චතුරාර්ය සත්‍ය ඔස්සේම විමසා බලනවා විනා මහරජ කවරක් කරන්නද කියලා. ඒ නිසා ඔය පින්නතුන්ලා මෙබඳු වෙලාවක පිනම මතු කරගන්න, කුසලයේම මතු කරගන්න, ධර්මයේම මතු කරගන්න, චතුරාර්ය සත්‍යයෙන්ම බලන්න පුරුදු වෙන්න. ඒක තමා ඔය පින්නතුන්ලාට රැකෙන්න තියෙන එකම අවස්ථාව. එච්චරයි රැකෙන්න පුළුවන් එකම තැන, ඔච්චරයි. ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ හොඳට රැකෙන්න අපිට ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා මේ බුද්ධ ශාසනය ඉස්සරහා හොඳට පරිසං වෙන්න. ඒ පරිසං වෙන්න අදාළ විදියට බුද්ධ ශාසනය බොහොම ශක්තිමත් එකක්. අපිව රකින්න පුළුවන් මට්ටමට බුද්ධ ශාසනයේ ප්‍රතිබල සම්පන්නයි. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ විසින් අපිව පරිසම් කරනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ විසින් අපිව පරිසම් කරන නිසා අපි බුද්ධ ශාසනයේ ප්‍රවේශම හදාගන්න ඕන. ඊළඟට ඔය පින්නතුන්ට තව දෙයක් කියන්න ඕන. මේ වෙලාවේ ඔයාලා පහදින්න ඕන ධර්මයටමයි. දැන් ලෝකේ සමහර අය ඉන්නවා, ඒගොල්ලෝ පහදින්නේ බුදුරජාණන්සේගේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ තියෙනවා සමහර අය පහදිනවා කියනවා රූපප්පමානෝ රූපප්පසන්නෝ. එයා රූපේ තමයි සාක්ෂි විදිහට ගන්න කියනවා. භික්ෂුවකට උනත් රූපේට පහදින්න එපා. රූපප්පමානෝ රූපප්පසන්නෝ. ඉතින් රූපේට පහදින්න එපා කවදාවත්. ඒක කරන්න එපා. ඊට පස්සේ තව එකක් තියෙනවා, මේ ගෝසප්පමානෝ ගෝසප්පස හඬට පහදිනවා සමහර අය. ඒකත් මේ විලං කරන්න එපා. හඬට පහදිනවා. ලස්සනට කියනකොට පහදිනවා. පහදින්න එපා ඒකට. තවත් අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා බලන මේ භාග්‍යතුන් වහන්සේගේ ඥාණය. උන්වහන්සේ වදාලා තවත් අය ඉන්නවා කොහොම මේ රූක්ෂ චර්යාවට පහදිනවලු. රූක්ෂ චර්යාවක් තියෙනවනම් මේ මැටි කුටියක නම් ඉන්නේ. එතකොට යා ඒකට පහදිනවා. හොඳ සුව පහසු ආරාමිකිනුකට පහදින්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාලේ රූක්ෂ චර්යාවට පහදින්නේ කියනවා. ගහක් යට නම් ඉන්නේ ඒකට පහදිනවා කියනවා. සිනසුනක ඉන්නවා ඒකට පහදින්නේ නැහැ කියනවා. ඒතකොට යා පැහැදිලා තින්නේ මොකටද? රූක්ෂ චර්යාවට. බුදුරජාණන් සෝදාලා පින්වත් මහණෙනි රූක්ෂ චර්යාවට පහදින්න එපා කියනවා. ඇයි රූක්ෂ චර්යාව කියන්නේ පින නැතිකමක් නේ. යම් කෙනෙක්ගේ ජීවිතේ රූක්ෂයි නං කටුකයි නං. එතකොට එයා ඒකට පහදින්න හොඳ නැහැ. ඒක එයා ඒතකොට පැහැදිලා තින්නේ මොකටද? එයා පැහැදිලා තින්නේ මේ පින දුර්වල වෙච්ච කමට පැහැදිලා තින්නේ. භික්ෂුවකට උනත් රූක්ෂ චර්යාවක් තියෙනවා නං. පින දුර්වල වෙච්ච කමක් නේ එතන තියෙන්නේ. එයා එයාට තියෙන්නේ පිනේ දුර්වල කමක් වෙන මොකක්වත් නෙමෙයි. මං කියන්නේ රූක්ෂ චර්යාවට නම් කවදාවත් පහදින්න එපා. රූක්ෂ චර්යාව. එතකොට ඔය තුනටම පහදින්න එපා කියනවා. මොකද්ද? රූපප්පමානෝ රූපප්පසන්නෝ. රූපේට පහදින්නත් එපා කියනවා. ගෝසප්පමානෝ ගෝසප්පස ගෝසාව සබ්දේට පහදින්න එපා. දැන් මේ කාලේ පේනෝනේ. දැන් සමහර පැවිද්දෝ නිකන් කතා කරන විදියට තමයි පැහැදිලා තියෙන්නේ. අය වෙන මොකක්වත් නැහැ. ඒ කියන්නේ කතාවට පහදිලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර අය නෝ හඬට කියන එකක් නැහැ බලාන යද්දි. කුඩාටවගෙන ඉන්නවා. ඇවිල්ලා. වැස්සේ. ඒ කියන්නේ බලාණියද්දි චතුරාර්ය සත්‍යයත් නැහැ, පටිච්චසමුපාදෙත් නැහැ, දුක්ඛාරිය සත්‍ය ගැන කියලාත් නැහැ. ඒවොන්ට කුඩේ අටවගෙන බලාගෙන ඉන්නවා. එතකොට ඒ පහදින්නේ මොකටද? ගෝසාවට. ඇත්තටම ගෝසා බලන්න බුදුරජාණන් සුවදාලදී ජාතියක් අනාත වෙන විදිය ගැන, චතුරාර්ය සත්‍යයෙන් ශ්‍රාවක ඈත් වෙන විදිය ගැන බුදුරජාණන් වහන්සේ අදට 2600කට යහපැද්දී අපට වදාලා ගෝසාවට සද්දේට පහදින්න එපා කියලා. මිහිරිවට කතා කරන පහදින්න එපා. ඒකින් ඒක පහදින්න ඕන දෙයක් නෙමෙයි. හඬ කියන්නේ පහදින්න ඕන දෙයක් නෙමෙයි. ඊට පස්සේ රූක්ෂ චර්යාවක් තියෙනවා. සෙරෙප්පු පාවිච්චි කරන්නේ නැහැ. පහදිනවා. පහදින්න එපා ඒකට. දැන් මම දන්න ස්වාමිනන්ස නමක් ඉන්නවා, මේ එයා මේ ආමීක ඉඳලා මහණ වුණේ. ආමීකේ ඉඳලා මේ බොහොම ආමීකෙත් මං හිතන් ටිකක් හොඳට ඉඳලා පැවිදි වුණේ. ආමීකෙන් අයින් වෙලා වයසයි. තියා පහදින විදියට යා ඇත්තටම ගුණධර්ම මේ බොහොම මං කියන්නේ විපස්සනා කරන ඒ වගේම නෑ. නමුත් එයා කරන්නේ මේ සෙරෙප්පු දෙක දාන්න නැතුව ඇවිදිනවා. එහා අඳුරෝ සෙරෙප්පු දෙක නිකම් එයා ඒක පාවිච්චි කරන්නේම ඒක පාවිච්චි කරන්නේම වෙන දෙයකට නෙමෙයි. ඒක ඔළුවේ වෙන වැඩක් තියෙන්නේ. එතකොට ඒකට පැහැදුනොත් එහෙම අර ශ්‍රාවකයා අමාරු වැටෙනවා. ඇයි? එයා පැහැදිලා තියෙන රූක්ෂ චර්යාවට ඒකට පහදින්න එපා. එතකොට මේවා හොඳට ඔළුවේ තියාගන්න. එතකොට භික්ෂුවක් දැක්කාම දන් දෙන්න ඒක පාවිච්චි කරන්න එපා. සෙරෙප්පු දාලද නැද්ද කියන එක පාවිච්චි කරන්න. සංඝයා කියලා ඉතන දන් දෙන්න ඉච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාලා බොහොම සුළු පිරිසක් පහදින්න තැනක් තියෙනවා කෝ. සුළු පිරිසක් ධම්මප්පමාන. එයා ධර්මයේ තමයි ප්‍රමාණය කියලා ගන්න කියනවා. එයා ප්‍රමාණය ගන්න මොකද? ධර්මය. එතකොට ධර්මය ප්‍රමාණය කරගන්න ධර්මයට පහදිනවා. මහණෙනි ඉතාම සුළු පිරිසක් තමයි ඔතන ඉන්නේ කියනවා. ඔව් අද වුණත් බලන්න ඒ රූක්ෂ චර්යාවට තමයි පහදින්නේ. ඒ කාලෙත් එහෙමනේ රූක්ෂ චර්යාවට හරි ආසයි මිනිස්සු. චර්යා මේ චර්යාව රූක්ෂයි නං හරි ආසයි. දැන් දේවදත්ත හඳුරුන්ගේ රූක්ෂ චර්යාවක් තිබ්බ කියනවනේ. ඒකට පැහැදුනානේ. ඒ කියන්නේ යා කිව්වා මේ ඔක්කොම ඉන්න ඕන ගස් යට. ආයි කොහෙවත් ඉන්න බෑ කිව්වා. කුටිසෙනසුන් ආරාමවල ඉන්න බෑ කිව්වා. ඉන්න ඕන ගස් යට කිව්වා. එතකොට ගස් යට ඉන්න එකට පැහැදිලා 500ක් ගියානේ. බලන්නකො මේ දේවදත්ත හඳුරු කොච්චර සිල්වතෙක්ද ගුණවතෙක්ද කියලා එයා පස්සේ ගියා. ඔය පින්නතුන්ලා එහෙම හිතන්න එපා. ඔය පින්නතුන්ලා අර සුළුතරයකට එකතු වෙන්න ඕන. ධම්මප්පමානෝ ධම්මපසන්නෝ. ධර්මීය තමයි ප්‍රමාණ විදිහට ගන්න ඕනේ. කටහඬවත් රූපේවත් රූක්ෂචර්යාවත් ප්‍රමාණ විදිහට ගන්න එපා. මම මේක කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අද මේ දේශනා විකාශනය වෙන උදව පොය දවසේ මේවා ප්‍රමාණය කියලා හිතාගෙන ඒවා ඔස්සේ අද පිළිවෙත් පුරන්න යන අය ඉන්නවා. ඒව තමයි යාලා ගන්න ඉදිරිපත් වෙන. ඒක අර හාමුදුරු කොහෙටද බණට එන්නේ, කොහෙටද ගින්ද යගින් බණ අහන්න පුළුවන් කිය කිය එක එක හාමුදුරු ඔළුවේ තියාගෙන. එතකොට ඒ හාමුදුරු ආලා ඔළුවට ගත්තේ, කවුරු හරි හාමුදුරු කෙනෙක් ඔළුවට ගත්තේ ඔයාලා හෘද සාක්ෂියෙන් අහන්න ධර්මයේ ප්‍රමාණය කරගෙනද කියලා. අර ඉස්සලා කියපු කාරණා තුනම ප්‍රමාණය කරගෙන නම් වහාම නවතින්ද. එතකොට ධම්මප්පමානෝ ධම්ම, හැබැයි එන මතක තියාගන්න, ජාතියක ධර්මයේ ප්‍රමාණය කරගෙන ධර්මයට පහදිනවා කියන්නේ සුළුතරයයි ඉන්නේ එතන, බහුතරේ නෑ එතන. ඒ නිසා ඒ සුළුතරයට එකතු වෙන්න පින්වත් එවෝ මේ සුළුතරයට එකතු වෙන්න. දැන් අපිට තියෙන්නේ අපේ ජීවිත වටිනාකමට අභියෝග කරන එකයි. ඇයි වටිනාකමට අපි අභියෝග කරන්න ඕන? පින්වත්නි, වටිනාකම පේනකන් අපි ලෝකේ දුවනෝ, වටිනාකම පේන තාක් දුවනෝ. එතකොට වටිනාකම පේන්නේ නැත්නම්, වටිනාකම පේන්නේ නැත්නම් පින්වත්නි අපි ලෝකේ ඔච්චර වේගෙන් දුවන්නේ. ඔය දුවන වේගය අඩු වෙන්නේ වටිනාකම අඩු වෙනකොට. දුවන එක නවතින්නේ වටිනාකම පේන්නේ නැති වුණාමයි. එතකොට වටිනාකම පේනකන් එයා දුවනවා. එතකොට එයා වටිනාකම දැන් බලන්නකෝ, දේව මේ අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ ගත්තා. අඟුලිමාල මහරහතන් වහන්සේ ගත්තත් වටිනාකම එයා වටිනාකමක් ඔස්සේ දිව්වේ. එතකොට එයාට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? වටිනාකම පේන්නේ නැති මට්ටමට ඔයාගේ ඇතුළ හදාගන්න. එතකොට ඔයාට නවතින්න පුළුවන් කියලා. එතකොට එයාට නවතින්න පුළුවන් කියලා. එතකොට ඒකට එයා සංසිඳුණා. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, මේ වටිනාකම කියන එක විවිධ පැතිවලින් හැදිච්ච එකක්. අපේ ඇතුලේ හිටින වටිනාකම කියන එක විවිධ පැතිවලින් හැදිච්ච එකක්. ඒ වටිනාකම ඉන්න කාරණා කීපයක් තියෙනවා. වටිනාකම ඉන්න මූලික දේ තමයි නිත්‍ය සංඥාව. මෙන්න මේවයි. ඒතකොට වටිනාකම ගොඩනැගෙන තත්ත්වය කඩලා දාන එක තමයි අපේ ධර්මයේ අර්ථය. අර ධර්මීයට පහදිනවා කියන්නේ වටිනාකම හිටින් නැති විදිහට ධර්මීය කියන. දැන් බලන්නකො, අනිත්‍ය ගැන කියනවට ඔක් කැමති නෑ. දැන් ඉන්න අය අනිත්‍ය ගැන කියනවට කැමති නෑ. එච්චර එයාට ධර්මීයට ප්‍රසාදයක් නෑ. එතකොට එයා දන්නේ මොකද්ද ධර්මීය අර්ථය කියලා. එතකොට එනම් ධර්මීය, එනම් මතක තියාගන්න පින්නත් නිය, වටිනාකම් පේනකන් ලෝකේ දුවනවා. ඒක එයා නවතින්නේ නෑ. එතකොට වටිනාකම පේන්නේ විවිධ පැති ඔස්සේ. වටිනා ඒකේ මූලික දේ තමයි නිත්‍ය සංඥාව. වටිනාකම් පේන මූලික දේ තමයි නිත්‍ය සංඥාව. අන්න ඒක කඩන්න තමයි ධර්මීන් අර්ථය ඉන්න ඕනේ. බලන්න, එහෙනම් ධර්මී හොයාගන්න හරි ලේසි. හරිම ලේසි ධර්මී හොයාගන්න. එහෙනම් වටිනාකම් එනකන් අපි දුවනවා, නවතින්නේ අපි. හැමදාම අපි දුවනවා. ඒතර වටිනාකම එන්නේ විවිධ පැති ඔස්සේ. එතකොට වටිනාකම එන්නේ විවිධ පැති ඔස්සේ නිසා, වටිනාකම එන්නේ විවිධ පැති වලින් නිසා, වටිනාකම එන මූලිකම දේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිත්‍ය සංඥාව. ඒකට අභියෝග කරන්නයි ධර්මිය ඕන. ඒකට අභියෝග කරන්න තමයි ධර්මිය ඕන. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ නිතරම අනිත්‍ය ගැන කියන්නේ. ඒකෙන් පටන් ගන්න ප්‍රතිපත්තියේ මූලික දෙයක් අනිත්‍යතාවය. ඒකෙන් තමයි ධර්මී පටන් අරන් තියෙන්නේ. ඊළඟට අපිට වටිනා, දැන් අපි දුවන එක නවත්තන්න නම් වටිනාකම පේන එක නවත්ින්න ඕන. වටිනාකම හැදෙන විවිධ පැති තියෙනවා. විවිධ පැති ගැන තමයි ධර්මින් ඇහිද්ද ඕන. ඒ කියන්නේ අනිත්‍ය ගැන කියන බණක් අහන්න එපා ටීවී කවලා දාන්න. අනිත්‍ය ගැන දේශනාවේ ඇහින්නේ නැත්තම් පින්වත් නිහ බණ ඒ බණ වහලා දාන්න. ඒක වැඩක් ඇති බණක් නෙමෙයි ඒක. සම් ධර්මයට පැහැදිච්ච නැති අය කියයි මේ අනිත්‍ය ගැන කියන ඕවා හරියනවද මේ කාලෙට කියලා කියයි. නමුත් ඔයාලා අර ධම්මප්පමාන සුළු පිරිසකට අයිති අයනි වාලා. සුළු පිරිසකට අයිති වෙන්න. අර මහා පිරිසකට අයිති රූපප්පමානෝ ගෝසප්පමානෝ, රූපේට පැහැදිච්ච අය, ගෝසාවට පැහැදිච්ච අය, රූක්ෂ චර්යාවට පැහැදිච්ච අය බහුතරයක් ඉන්නවා. ඒ අතරට ඔයාලා යන්න එපා. ඒ අතරට ඔයාලා යන්න එපා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නමක් පාරේ මේ බෑග් එක කරේදාගෙන බස් එකේ යන්න හිටගෙන ඉන්නවනම් ඒත් සංඝයා කියලා හිතන්න. සෙරෙප්පු දෙකක් නැතුව පාත්‍රයක් අතේ අරන් පින්න පාත යන ඒත් සංඝයා කියලා හිතන්න. ඉච්චරයි. අර සෙරෙප්පු දෙකක් නැති ස්වාමීන් වහන්සේ වාහනේ දාගෙන යන්නත් පාරි බස් බෑග් එකක් හරි දාන බස් එකට ගොඩ වෙන්න බලා ඉන්න ස්වාමීන් වහන්සේ ගැන විශේෂ අදහසක් නොගන්නත් තැනකට ඔය පින්න තුල්ලා හිත හදාගන්න එපා. ඒ දිනම තුලින්ම සංගයාමයි ඔයාලා දකින්න ඕන. ඒ දිනම තුලින්ම සංගයා දකින්න පුළුවන් ධර්මයට පැහැදිච්ච කෙනාට විතරයි. ධර්මීය ප්‍රමාණී විදියට අරගෙන ධර්මීන් බලන කෙනාට විතරයි. එතකොට රූක්ෂචර්යාවට පැහැදිච්ච කෙනාට තමයි ඒ දිනම අතර වෙනස පේන්නේ. ඒ දිනම අතර වෙනසක් දකින්න එපා ඔය පින්නතුනි. ඒ දිනම අතර කිසිදු ආකාරයක වෙනසක් දකින්න එපා. එහෙනම් අපිට වටිනාකමයි ප්‍රශ්නේ. වටිනාකම නිසා අපි අරමුණු පස්සේ වේගින් දුවනවා. හිමීට නෙමේ අපිට තියෙන්නේ අරමුණු පස්සේ වේගින් යන ගමනක්. එතකොට අරමුණු පස්සේ අපි වේගින් යන්නේ මොකක් නිසාද? වටිනාකම් පින්ස වටිනාකම හැදිලා තියෙන එක එක පැතිවලින්. ඒකේ මූලික දේ තමයි නিত্য සංඥාව. එතකොට බුදුරජාණන් වහන්සේ සංඥාව උපමා කළේ මොකටද? මිරිඟුවකටනේ. ඒක පවතින දෙයක් නෙමේ. ඔළුවෙන් හදාගත්ත එක. ඇත්තරම එමෙකක් නෑ. එයා ඔළුවෙන් හදාගෙන ලෝකේ දිහා බලනවා. ඔයාලා ඔයාලා විසින් හදාගත්ත ඔළුවෙන් හදාගත්ත එක තමයි ඉදිරිපත් කරගෙන ලෝකේ දිහා බලන්නේ. එතකොටයි ඕගොල්ලන්ට ලෝකේ එක එක විදියට කියවන්න පුළුවන්. එක එකනා ලෝකේ කියවන්නේ එක එක විදියට. ඉතින් එක එක විදියට කියවන නිසා එක එක විදියටම කියවන්න පුළුවන් තැන්වලට තමයි අපි එන්නේ. ඒක නෙමෙයි මනුස්ස ලෝකෙට කියන්නේ නානත්ත කායේ නානත්ත සංඤේ කියලා. ඔයාලා දැන් එක එක විදියට කියවන නිසා තමයි ආයෙත් මෙහෙට්ටම ඉන්නේ. නිරේ ප්‍රේත ලෝකේ මනුස්ස ලෝකේ මෙහෙට්ටම ඉන්නේ. ඔයාලා එක එක විදියට කියවන නිසා එක එක විදියට කියවන තැන්වලටමයි ඔය පින්න තුල්ලාට එන්න වෙන්නේ. මොකද ඔගොල්ලෝ කියවන විදිය තමයි ඔගොල්ලන්ව අනාගතේ කොහෙට දරන් යන්නේ කියලා තීරණය කරන්නේ. දැන් පරිස්සමට කියවන්න. මේ ජීවිතේ පරිස්සමින් කියවන්න ඕන පොතක්. මේක පරිස්සමට කියවන්න. මේක එහෙම් මෙහෙන් උඩින් පල්ලෙන් කියවන්න ඕන එකක් නෙමෙයි. මේ කියවන් ඉතා පරි ඔයාලා කියවන විදියට තමා ඔයාලට කියවන විදියට තමයි ඔයාලට ආය ආය ඉස්සරහට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අර සම්මාදිට්ඨියම ඔයාලා කියවන්න පුරුදු වුණාට පස්සේ කොහොමද සම්මාදිට්ඨිය අතර තම උපදින්නේ? දැන් මෙහි ඔයාලව සම්මාදිට්ඨිය හොඳට වඩාගෙන හිටියොත් වෙන යහපත තමයි ඔයාලා සම්මාදිට්ඨික දෙවුරු අතර උපදිනවා. මේ සෝවාන් වුණා සම්මාදිට්ඨිය කතා කරන අය අතර උපදින. ඉතින් එංගලන්තෙ ඉපදුනත් වැඩක් නැහැනේ. අපිට ලැබිච්ච අවස්ථාව ලැබිලා නැහැනේ. බුද්ධ කියන වචනේ ආපු නැති අය එංගලන්තෙ ඉනෝ. ඇමරිකාවෙ ඉනෝ බුද්ධ ආහිම කෙනකින් හිටියද ලෝකෙ කියලා දන්නේ නැති අය. ලෝකෙ දියුණුයි දියුණුයි කියලා ඉන්න රටවල් වල ඉන්නවා බුද්ධ කියන වචනේ අහලා නැහැ ඒගොල්ලෝ. ඉතින් පින්වත්නි මහා විශාල ඩොලර් ගාණක් පොතක දාගෙන මේ ඉතාම හොඳ හොඳට කාලඹීලා ඉන්න මිනිහෙක් බුද්ධ කියන වචනේ අහලා නැත්නම් මන්නම් කියනම් අප්පා අපිට නම් එහෙම ජීවිතයක් ඕනේ නැහැ. ඒ කියන්නේ අපි වගේ අපිට නම් එහෙම එකක් ඕනේ නැහැ ඇත්තටම. එහෙනම් පින්වත්නි සම්මාදිට්ඨිය නැතුව පින කරාම පරිස්සම් වෙන්න එංගලන්තේ උපදින්න පුළුවන්. සම්මාදිට්ඨිය නැතුව කරන පින, ඒ කියන්නේ පින කියන්නේ කොහොමත් විපාකෙ පින ඉදිරිපත් වෙන එකක්. සම්මාදිට්ඨිය තමයි බුද්ධ ශාසනයට ආයෙකුතු කරන්නේ. එනම් පින කියන්නේ ඔබව නැවත නැවත සැපයට එකතු කරන එක. සැපය කියන එක බුද්ධ ශාසනය විතරද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේම මුණ ගැහෙන්න ඕනද මේ සැපයට? නෑ. එහෙනම් මතක තියාගන්න පින කියන්නේ බුදුර සැපය කරා ඔබව අරන් යන දේ. සම්මාදිට්ඨිය කියන්නේ බුද්ධ ශාසනය කරා ඔබව අරන් එන දේ. එහෙනම් අවශ්‍ය වෙන්නේ සම්මාදිට්ඨිය මත පිනට එකතු වෙන එකයි මේ වෙලාවේ. සම්මාදිට්ඨිය මත පිනට එකතු වෙන එකයි. එතකොට සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි සංඥාවේ මුලාවක් නিত্য සංඥාවක් විසින් සසර අවදානමී වටන විදියක් පේන්නේ. ඒක පේන්නේ නැත්නම් කොච්චර දන් දුන්නත් වැඩක් නැහැ. ඒකනේ අර වේලාම සූත්‍රයේ තියෙන්නේ. ඒ කියන්නේ නিত্য සංඥාව මත පිහිටා සංඥා විපල්ලාස වලට අහු වෙලා යම් කෙනෙක් බුදුරජාණන්සේට දන් දුන්නත් වැඩක් නැහැ කියන එකනේ වේලාම සූත්‍රයේ කියන්නේ. ඒකනේ වේලාම සූත්‍රය කියන්නේ සතර දිගින් වඩින සංඝයාට දම් දීම ගැන කියලා, කුටි හදනීම ගැන කියලා ශ්‍රේෂ්ඨම දේ විදියට ඊළඟට පෙන්වන්නේ මොකද්ද? සතර දිගින් වඩින සංඝයාට කුටි කරන එකට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වන්නේ අනිත්‍ය සංඥා වඩන එකනේ. එහෙනම් මතක තියාගන්න නিত্য අර්ථයක් ඇතුලේ පිහිටා මවාගත් ලෝකයක් මත පින මත ශක්තිමත් වෙනවා කියන එක අර්ථ ශූන්‍යයි නෙමෙයි බුද්ධ ශාසනයෙන් ගිලිහෙන එකක්. එතකොට ඔයාලා අර්ථ ශූන්‍යයි නෙමෙයි, අර්ථ ශූන්‍ය නැත්තේයි එයාව සැපේ කර අරන් යනවා. සැපේ කර අරන් යන එකට අපි කොහොමද ගරහන්නේ පින්වත්? දුක් විඳින අඬන වැළපෙන ලෝකයක් ඇතුලේ යම් මිනිහෙක් සැපේකට පාර හදා ගන්නවා නම් බුද්ධ ශාසනය එකයි පිනට ගරහන්නේ නැත්තේ. අඬලා වැළපෙන සෝසුසුම් වෙලන ලෝකයක කවුරු හරි මිනිහෙක් හොඳට කාලා බීලා ඉන්නවා නම් කොහොමද ගරහන්නේ යාට? ගරහන්න බෑ යාට. එයාට ගරහන්නේ නැහැ බුද්ධ ශාසනය. නමුත් පින්වත්නි ඔයාලා හොඳට කාලා බීලා ඉන්න තැනකට ඔයාලා අරන් ඇවිල්ලා තිනේ පින. බුද්ධ ශාසනයකට ඔයාලා අරන් ඇවිල්ලා තිනේ සම්මා දිට්ඨිය. එහෙනම් ඔයාලා සම්මා දිට්ඨියට සාපේක්ෂවයි පින උස්සන්න ඕනේ. සම්මා දිට්ඨියට සාපේක්ෂවයි පින ඔසවා. පිනට සාපේක්ෂව සම්මා දිට්ඨිය ඔසවලත් වැඩන්නේ. ඔයාලා සම්මා දිට්ඨියට සාපේක්ෂව පින ඔසවන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨිය තමයි නැවත නැවත බුද්ධ ශාසනයට ඔයාලා අරන් ඉන්නේ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙන වෙලාවක පවා යාන්තම් ධර්ම පදයක් දෙකක් ඇහෙන තැනක පවා, මොකද අපි අතර ධර්මයේ අහිමි වෙනකොට අන්තිමටම දෙවිවරු අතර ධර්ම පොඩ්ඩක් ඉතුරු වෙනවා. දෙවිවරු අතර පොඩ්ඩක් ඉතුරු වෙනවා. අන්න එහෙම දෙවිය එහෙම ධර්මයේ දන්න දිව්‍ය පුත්‍රයෙක්ගේ විමානේ පරිවාර දෙවි කෙනෙක් වෙලා හරි අපි උපදී. අර වචන අර සම්මා දිට්ඨිය තිබ්බ. එතකොට දැන් සම්මා දිට්ඨිය නැතුවලා පින්කලු තමාට ඇමරිකාව බොහොම ධනවත් පවුලක උපදී. රජ පවුලේ උපදී එංගලන්තේ. පිනනේ පිනකට නියම වෙන්නේ. එංගලන්තේ රජ පවුලේ උපදිනෝ නම් පිනනේ. කොහොම පිනක් තියෙන්නේ ඇද්ද? එතකොට එයාට ලෝකෙට බලපෑම් කරන්න පුළුවන්. එයාට එයාගේ සසර ගමනට බලපෑම් කරගන්න බෑ. දැන් එංගලන්තේ ඉපදිලා රැජින වෙනවා. එයාට ලෝකෙට බලපෑම් කරන්න බැරිද? පුළුවන්. නමුත් එයාට එයාගේ ජීවිතේට එයාගේ සසර ගමනට බලපෑම් කරගන්න බෑ. එහෙනම් පින විසින් ඔබව ලෝකයට බලපෑම් කරන ශ්‍රාවකයෙක් බවට පත් කරනවා. ලෝකයට බලපෑම් කර හැකි පුද්ගලයෙක් බවට, ලෝකයට බලපෑම් කරන්න පුළුවන් පිණිසු ඉන්නෝනේ. ලෝකයට බලපෑම් කරන්න පුළුවන් තැනකට ඔබ අරන් යයි. නමුත් පින්වත්නි සසර එයා ලෝකෙට බලපෑම් කරලා මොකටද පින්වත්නි යාට එයාගේ සසරට අභියෝග කරගන්න බැරි නම්? එයාගේ සසර ගමනට අභියෝග කරන්න පුළුවන් තැනකට ඔයාලා වරන් ඉන්නේ සම්මා දිට්ඨිය. ඒ නිසා ඔය පින්නතුල පුළුවන් තරම් සම්මා දිට්ඨියට සාපේක්ෂවයි පිනෝසවන්න ඕන. එතකොට සම්මා දිට්ඨියට සාපේක්ෂව පින ඔසවා තබනකොට එයාට පේන්න ඕන මොන විදියටද? එයාට පේන්න ඕන මේ ජීවිතේ මම දුවන්නේ මට මගේ ලෝකේ වටිනාකම් පේනවා. එහෙනම් මේ වටිනාකම දුරු වෙන ආකාරයට මම විමසන්න ඕනේ. යා විමසලා නැහැ තාම. විමසන්න ඕනේ. එතකොට යා බලන කොහොමද? මේ වටිනාකම හිටින්නේ කොහොමද? වටිනාකම හිටින්නකන් දුවන්න වෙනවා. එතකොට වටිනාකම හිටින්නේ මොකද? විවිධ පැති ඔස්සේ වටිනාකමට හරියන විදියට මගේ ඇතුළ ලෑස්ති වෙලා. ඒකේ පළවෙනි එක තමයි නিত্য සංඥාව. ඒ නිසා මේ නিত্য වශයෙන් ගත්ත සංඥාවේ මුලාවත් නিত্য වශයෙන් ගත්ත කමත් මෙන්න මේ දෙක දකින්න එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේ දෙක අනුව විදර්ශනා කරන එක තමයි විපස්සනා සම්මා දිට්ඨිය. එයා නিত্য සංඥාවත් පේනවා, නিত্য වශයෙන් ගත්ත කමත් පේනවා, සංඥාවේ මුලාවත් පේනවා. මේ දෙකම පේන එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේ සංඥාව කියන එක මානසිකාර සංඥාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච එකක් කියලා දකලා නিত্য කතාවට අනිත්‍යානුපස්සව විහෙරණින් බලනකොට විපස්සනා කළා වෙනවා. අන්න එතකොට යා සම්මා දිට්ඨිය බරපතල විදිහට ඔසවා තියෙනවා. ඒකට අනුව පින පවා අනිත්‍ය වී යන බව බලනවා. අන්න එතකොට ඒ අනුවමයි පින මත යා තුල යෙදුම ඇති වෙන්නේ. එහෙනම් මොකද්ද මේ මම කියන එක ටිකක් ගැඹුරු එකක්. මොකද්ද අපිට ලෝකේ වටිනාකම් පේනකන් දුවනවා. වටිනාකම් හිටින්ද බලපාන විවිධ පැති තියෙනවා. ඒක පළවෙනිම එක සංඥාවේ මුලාවත් නিত্য වශයෙන් ගත්තකම. ඔය දෙක දකිනවා නම් ඔය දැක්මටයි සම්මාදි. දැන් අපි කියනවා සම්මාදිටිය උසවල තියන්න කියලා. ඔය දෙක දකින්න එකටයි සම්මාදිටිය කියන්නේ. ඔය දෙක දකින්න එකට. එතකොට මේ සම්මාදිටික ශ්‍රාවකයා තුල ඒ සම්මාදිටියෙන් අර විදර්ශනාව පැත්තට එනවා කියන්නේ මොකද්ද? සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දකින්න එකයි. මේ නිත්‍ය වශයෙන් ගත්ත කම ඇතුළේ අනිච්චානුපස්සීව බලන එකයි. ඇයි අනිත්‍යයි කියලා බලන්නේ විදර්ශනාව? ඒක තමයි සම්මාදිට්ඨිය ඔසවා තැබීම. අපි ඒකට නිතර පාවිච්චි කරන වචනයක් තියෙනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. හරිද? එතකොට ඔන්න ඕක තමයි පළවෙනියෙන් කඩනෝ නිත්‍ය සංඥාව. එතකොට නිත්‍ය කතාව බලන්න ඕන වෙනම, සංඥාවේ මුලාව බලන්න ඕන වෙනම. එතකොට සංඥාවත් ඒ සංඥාව නිත්‍ය වශයෙන් ගත්ත කමත් කියන එක පේනවා නම් ඒ පේන එක තමයි සම්මාදිට්ඨිය. ඒක ඇතුළේ තමයි අපි පින් කරන්න ඕන. ඒ දර්ශනයත් එක්කයි පින්. එතකොට බුද්ධ ශාසනය මග හැරෙන්නේ. අපි උපදින උපදින බොහෝ ජීවිතවලදී පිරිනුවම් පාන්න කිට්ටු වෙනවා. ඒ වගේම පිරිනුවම් පානකම් අන්තිම සමහරට බුද්ධ ශාසනයක් නැහැ ලෝකේ. යාන්තම් දෙවිවරු අතර ධර්මී තියෙනවා. එයාට ඒ දෙවිවරුන්ගේ විමානී පින්වත්නි බොහොම පහළ දෙවි කෙනෙක් වෙලා හරි උපදිනවා. ඊට පස්සේ එයා ඊට පස්සේ තමයි කඩන්නේ මොකද්ද? සංඥාවේ මුලාව එයා දකිනවා. ඒ කියන්නේ අර එතකොට සංඥාවේ වටිනාකම පේන්නේ, වටිනාකම රැඳෙන්නේ සංඥාව නිත්‍ය වශයෙන් ගත්තකම නිසානේ. ඒ විතරද නෑ, අපි කොහොම විවිධ පැති වලින් මේක වෙනවා කියලා. ඊළඟ එක තමයි පින්වත්නි සුභ සංඥාවෙන් ගත්ත එක. සංඥාවේ මුලාවත් එක්ක මේ අද්දකින් අද්දකින් ලෝකේ සුභ ආරම්මණයෙන් පිළිගත්ත එක. ඒක ඇතුළෙත් වටිනාකම හැදිලා ඒ වටිනාකම මත පිහිටලා අපි අරමුණු පස්සේ දුවනවා. ඊට පස්සේ ඒක එතකොට දැන් මේවා කඩන්න තමයි විපස්සනාමය ක්‍රියාමාර්ග අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා කියලා අනුපස්සනා තියෙන්නේ. ඒ අනුපස්සනා කරන මට්ටම කියන්නේ මොකද්ද? ඒ අනුපස්සනා කරන මට්ටම සම්බන්ධ විපස්සනා සම්මාදිට්ඨිය. මේ කතාව දැනගන්න එක තමයි මූලික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට දැන් මේ වටිනාකම් රැඳිලා තියෙන්නේ සංඥාව සුභ වශයෙන් ගත්තකම ඇතුළේ. එතකොට එහෙනම් මේ සංඥාව කියන එක ගොඩනැගිලා තියෙන ස්පර්ශ ප්‍රත්‍යයන් කියලා විමසා බලන්නත් ඕන. සුභාරම්මණයකින් ගන්න මොකක්වත් නැහැ. මේක දුකක් කියලා විමසා බලන්නත් ඕන. වෙන වෙනම කරන්න ඕන වෙන වෙනම. ඊට පස්සේ එයාට බලන්න ඕනේ ඇයි වටිනාකම රැඳිලා තියෙනකම් අපි ලෝකේ දුවනවා, අරමුණු පස්සේ දුවනවා. ආයේ නවත්ත ගන්න හරිම අමාරුයි, නවතින්න බෑ. ඒක වෙලා තියෙන්නේ පින්නන්නේ මේ සංඥාව තුළ සංඥාවේ මුලාවත් එක ආත්මීය වශයෙන් පිළිඅරගෙන. අර ලෝකෙට දුවනකොට හම්බේන දේවල් ඇතුලේ මාවත් පේනවා, ඒවා මගේ කරගන්නත් මං ඇතුලෙන් සැලසුම් කරනවා. ආත්ම සංඥා. ඒ ආත්ම සංඥාව තියෙන කම්ම අපිට ආත්ම සංඥාව අපි තුල තියෙන කම්ම අපි ලෝකය පස්සේ දුවනවා නවත්තන්න බෑ. ආත්ම සංඥාව තියෙනකන් අපිට ලෝකේ වටිනාකම් පේනවා. එයාට වැටහෙන්නේ මම ඉන්නවා මගේ කියලා ගන්න පුළුවන් ලෝකෙත් තියෙනවා කියලායි වැටෙන්නේ. එතකොට එයාට සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා. මේ ආත්මීය වශයෙන් ගන්න මොකක්වත් නැහැ, හුදු පංචස්කන්ධයක් විතරයි තියෙන්නේ කියලා බලනකොට ඒ ආත්ම සංඥාව කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒක විපස්සනා සම්මාදිට්ඨිය. ඊට පස්සේ පින්වත්නි අපි අරමුණු පස්සේ දුවන බලපාන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි නන්දිය කියලා එකක් තියෙනවා. මෙන්න මේ අව නන්දි රාගය කියලා අපි කියන්නේ. මේ නන්දිය කඩලා දාන්න තමයි පින්වත්නි මේ කියන්නේ. නන්දිය කියලා කියන්නේ මේ පිහිටලා ඉඳ හිතෙනවා. නිකන් පිහිටලා ඉඳ හිතෙනවා, ආසා හිතෙනවා ලෝකෙට. ලෝකෙ රැඳිලා ඉඳ හිතෙනවා. තුරුල් කරගෙන ඉඳ හිතෙනවා ලෝකෙ. තව මොහොතක් හරි ඉඳ හිතෙනවා. අපේ ඇතුලේ නන්දියක් තියෙනවා. එතකොට මේ නන්දිය කියන එක අපි තුල ඇති වෙන්නේ අපි මේ ලෝකේ කලකිරින ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ආර්ය කලකිරීමක් ඇති වෙන විදියට අපි ලෝකේ තමන්ගේ ස්කන්ධ ටික විමසලා නැති කමට. එතකොට ඒ නිසා අපි එතකොට මේ නන්දිය බලවත් නම් අපි කරන්නේ ඒ නන්දිය බලවත් නම් මේ නන්දිය කියන එක බලපානවා එයා තුල ගොඩනැගෙන ලෝකයේ ඇතුලේ වටිනාකම් පෙනිලා ඒ වටිනාකම් ඔස්සේ අරමුණු පස්සේ දුවන්න බලපාන ප්‍රධාන දෙයක් නන්දිය කියන්නේ. එතකොට මේ නන්දිය කියන එක පිහිටන්නේ ලෝකයේ ආර්යව කලකිරීමක් නැතිකමට. ඉතින් ආයේ නන්දිය කඩලා දාන්න එයා මොකද කරන්නේ? ඒ නන්දිය කඩලා දාන්න එයාට බුදුරජාණන් වහන්සේ වදාලා නිබ්බිදානුපස්සීව විමසන්න කියලා. එතකොට එයා නිබ්බිදානුපස්සීව විමසද්දී එයා මේ ඉන්න මට්ටමේදී කාමයන් ගැන විමසන්න ඕනේ. කලකිරිය යුතු ආකාරයට. සංඥාව ගැන විමසන්න ඕන කලකිරෙන්න ඕන විදිහට. වේදනාව ගැන විමසන්න ඕන කලකිරෙන්න ඕන විදිහට. කර්මී ගැන විමසන්න ඕන කලකිරෙන්න ඕන විදිහට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි, යා චතුරාරි සත්‍යයෙන්ම මේ ටික විමස විමසා බලන්න ඕන. මොනවද? කාමයන් ගැන විමසන්න ඕන, වේදනාව ගැන විමසන්න ඕන, සංඥාව ගැන විමසන්න ඕන, කර්මී ගැන විමසන්න ඕන. එයාටත් පිටිසේ මෙන්න මේ කාරණා හතරවත් චතුරාරි සත්‍යයෙන් විමස විමස බලන්න ඕන. එතකොට මේ විමස විමසා බලනකොට යාට ස්කන්ධ ටික පිළිබඳ යම් කිසි ආර්යෝ කලකිරීමක් ඇති වෙනවා. ඒ ආර්යෝ කලකිරීම කියන්නේ ආයනම් මේ ස්කන්ධ ඕනේ නැහැ කියලා දැනින්න ගන්නවා. අපිට ඕන කියලා දැනෙනවනේ. ඒ ඕන කියලා දැනෙනකම කඩාගෙන වැටෙන්නේ නිබ්බිදානුපස්සව විමසනකොට. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ නිබ්බිදානුපස්සනාව ඇයි වදාලේ? පින්වත්නි, අපි තුල ගොඩනැගෙන නන්දිය කඩන්නයි නිබ්බිදානුපස්සනාව වඩන්නේ. අපි කියන්නේ නන්දි රාගය කියලා. ඒක කඩන්න තියෙන එකම විපස්සනා ක්‍රමයේ තමයි නිබ්බිදානුපස්සනාව. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සනා වශයෙන් විමසල වැඩන්නේ. නන්දිය කැඩෙන්නේ. නන්දිය කඩන්න ඕන නිසා තමයි අපිට නිබ්බිදානුපස්සනාව කියලා භාවනාවක් තියෙන්නේ. එහෙනම් මේ නන්දිය කඩාන වැටෙන්නේ අනිත්‍යයි කියලා බැලුවට. අනිත්‍යයි කියලා බැලුවම කඩා වැටෙන්නේ නිත්‍ය කියන ගතිය. ඒ නිත්‍ය සංඥාවම අයින් වෙලා යන්න නම් සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා වෙනම දෙවෙනි පෙළ බලන්න ඕන. ඒ බලනකොට යා තුල නිත්‍ය සංඥාව දුරු වෙනවා. ඉතින් නිත්‍ය සංඥාව තමයි අපිව ලෝකෙට තවරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළවෙනිම වදාලා අනිත්‍යයි. හැම තැනම වදාලේ මහණෙනි අනිත්‍යයි කියලා බලන්න. අනාත්මයි කියලා බලන්න කිව්වේ නැහැ. කලකිරෙන්න කිව්වේ නැහැ මුලින්ම. කලකිරීම ගැන බුද්ධ ශාසනයේ අර්ථයෙන් මතු කරන්නේ හතරවෙනි තැනට. ඒකයි සප්තානුපස්සනාවේදී අපි කියන්නේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා. නිබ්බිදානුපස්සනා. එතකොට නිබ්බිදානුපස්සනා භාවනාවේ ඉලක්කය මොකද්ද? නිබ්බිදානුපස්සනා භාවනාවේ ඉලක්කය තමයි නන්දි රාගය කඩන එක. මහිනම් මතක තියාගන්න පින්වත්නි, අපිව සසරට ඇදලා බැඳලා ගැට ගහලා තියෙන මූලික කෙලෙස් වෙන වෙනම කඩන්න වෙන වෙනම විපස්සනා ඕන. වෙන වෙනම විපස්සනා ඕන. එතකොට දැන් හැබැයි මේ කෙලෙස් ගොඩාක් අඩු වෙලාවට එයාට ගොඩාක් ඒව ඕනේ. අනාත්මී විතරයි කියන්න ඕන. දැන් බලන්න බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ අනාත්මී ගැන කියනකොට නිකෙලෙස් වෙනවා. පුදුම දෙයක් ඒක. ඇයි කෙලෙස් අඩුයි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එකමයි ප්‍රකට කළේ. අනාත්මීම කිව්වට හැමෝටම අවබෝධය කරා යන්න බෑ. එතකොට අනාත්මී කියනකොට ඇත්තටම යාට නිත්‍ය සංඥාවක් ලෝකෙට ගොඩක් අඩුයි. සුබ සංඥාවක් ලෝකෙ අඩුයි. හැබැයි ආත්මීය වශයෙන් යාගේ ස්කන්ධයන් මත එළඹෙන කමක් යාට තියෙනවා. එතන ඒ ගතිය විතරයි කඩන්න ඕන. ඒ නිසා බුද්ධ කාලේ මුල් කාලේ ඔය ප්‍රබල රහතන් මුල්ම රහතන් වහන්සලා විශේෂයෙන්ම ඔය සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගත්තාම අනාත්මය විතරයි ගොඩ ප්‍රකට කරන්නේ. අනිත්‍යතාවේ ප්‍රකට නොකළා නිමි. ඒ බඳු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට අනාත්මය ගැන කිව්වත් ඒ අවබෝධය කරා යනවා. චතුරාර්ය සත්‍යෙත් එහෙමයි. චතුරාර්ය සත්‍යයේ මේ පින්වත්නි මේ ගොඩාක් ප්‍රබල නම් මේ නිරෝධය විතරයි කියන්නේ. නිරෝධය ගැන විතරයි කියන්නේ. හුඟා ප්‍රඥාව ප්‍රබල නම්. එතකොට ඊට පස්සේ මේ ප්‍රඥාව තවත් පොඩ්ඩක් අඩුයි නම් සමුදය නිරෝධය දෙකම කියනවා. ඒ කියන්නේ ප්‍රඥාව මෝරලන නිරෝධය ගැන කියපු ගමන් ධර්ම අවබෝධයෙන් මත පිටනවා. එතකොට දැන් ප්‍රඥාව තවත් අඩුනම් සමුදයත් කියලා නිරෝධය කියනවා. සමුදයත් කියලා නිරෝධය කියනවා. ඊට තවත් ප්‍රඥාව අඩුනා. දුකත් ගැන ඉස්සලා ආයෙ තේරුම් කරන්න ඕන. සමුදය නිරෝධය ගැන කියන්න කලින් දුක්ඛාරිය සත්‍යයත් කියනවා. ඊට පස්සේ තමයි සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි කියන්නේ. අද ඒක හරියන්නේ නැහැ. අද අපි අනුපිළිවෙලින් තමයි යන්තම් හරි ධර්මයට ගැට ගැහෙන්නේ. ඉස්සලම දුක ගැන කියන්න ඕන. ඊට පස්සේ මේ පංචස්කන්ධය ගැන වෙනම කියන්න ඕන. ඒකනේ දුක ගැන තෝරන්නේ බුදුරජාණන් වහන්සේ. ජාති දුක දැනගන්න කියනවා, ඉපදුච්චක ජරා දුක ගැන කියනවා. ඉතින් ඒ පිළිවෙලට කියන්නේ යන්නේ මරණය ගැන කියනවා, ව්‍යාධිය ගැන කියනවා, ශෝක ගැන කියනවා, හැඬීම් ගැන කියනවා, වැළපීම් ගැන. ඔක්කොම කියන්නේකින් අන්තිමටම තමයි කියන්නේ මහණෙනි මේ තුවට කමන්නේ ඔක්කොම එක මිටකට ගත්තාම මේ හැම වෙලාවෙම හටගන්නේ පංචස්කන්ධයක්, ස්කන්ධ හටගන්න එක දුක කියලා බලන අනුපිළිවෙලට එන්නේ දුක්ඛාරී සත්‍යයට. එතකොට ප්‍රඥාව අධික නම් ඕවා කියන්නේ නිරෝධය ගැන විතරයි කියන්නේ. එතන නිරෝධය ගැන විතරක් කිව්වම අන්න අවබෝධය කරා යනවා. ටිකක් දුර්වල වෙනකොට නිරෝධය ගැන බෑ, සමුදය ගැනත් කියනවා. ඊට පස්සේ දුක නිරෝධය සමුදයයි නිරෝධය ගැන කියලා බෑ, මේ කාලේ එහෙම බෑනේ. ඊට පස්සේ ඒ කාලෙත් එහෙම බෑ. එතන බුදුරජාණන් වහන්සේ මොකක්ද වදාලේ? දුක ගැනත් කියන්න පටන් ගත්තා. ඊට පස්සේ දුක විස්තර කරලා කියන්න ගත්තා. හොඳයි මෙහෙම තේරුම් ගන්න කියලා ජාතිය ගැන කියනවා. ඉපදීම දුක. ඊට පස්සේ උපදින වේමත්තතාවය ගැන මහ විශාල ගොඩක් කියන්න ඕන. මානිනි මේ මනුස්ස ලෝකේ උපදිනවා, නිරේ උපදිනවා, പ്രേත ඕවා කියන ඔක්කොම. ජරාවට පත් වෙන එක ගැන කියනවා, ව්‍යාධිය ගැන කියනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාස ගැන කියනවා. අන්තිමටම ශ්‍රාවකයා බොහොම සිහිනුවන උපද්දවල උපද්දවල අන්තිමට කියනවා මේ හැම වෙලාවෙම මානිනි පංචස්කන්ධේ නේ හටගන්නේ. ලෙඩ වෙච්ච බව දැනින්නේ පංචස්කන්ධයක් හටගත්තොත් විතරයි. ඒකනි බඩේ අමාරු වැටෙන්නේ, බඩක් තියෙන බව පවා වැටෙන්නේ පංචස්කන්ධයක් හටගත්තොත්. මහණෙනි මේ බඩේ අමාරුව කියලා එකක් නැහැ. ඒ මොහොතේ ස්කන්ධ හට ගැනීමයි දුක කියලා හරි බොහොම අපි කියන යාප්පුවෙන් කියනවා කියලා. පරිස්සමට තමයි කියන්නේ ඒක. එතකොට එහෙම අද පරිස්සමට කිව්වත් යන්නේ නැහෙනි ධර්මයේ ඔළුවට. ඊට පස්සේ දුක දැන් අද වෙලා තියෙන්නේ එහෙම පරිස්සමට කියලා සමුදය ගැනත් කියන්න ඕනේ. නිරෝධය ගැනත් කියන්න ඕනේ. සමුදය නිරෝධය කිව්වත් ඔළුවට යන්නේ නැහැ. එයා හිතනවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියලා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියලා. සමුදය නිරෝධය යට කිව්වට ඔළුවට යන්නේ. ඊට පස්සේ සමුදය නිරෝධය කියලා ඊට පස්සේ යා ආර්ය අෂ්ටාංගික මාර්ගය සත් මාර්ග සත්‍ය විස්තර කරලා කියන්න ඕන. හොඳයි අපි ඉස්සෙල්ලම ලෞකික සම්මා දිට්ඨිය හදාගමු. ඊට පස්සේ අපි බලමු සිහිය පිහිටවන විදිය කිය කියා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් නානා පරයයන් කියන්න ඕන. එතකොට යාන්තම් චතුරාර්ය සත්‍යයට පහදිනවා. ඒ කාලෙ හිම නැහැ. එහෙනම් මතක තියාගන්න මේ කාලේ බුදුරජාණන්සේගේ කාලේ පින්වත්නි මේ අනාත්මී කියනකොට අවබෝධය කරා කියලා. ඇයි ආත්ම සංඥාව ගොඩාක් ප්‍රබලව තිබෙන්නේ නැහැ එයාලගේ. ආත්ම සංඥාව තිබෙන්නේ නැති නිසා නිත්‍ය සංඥාවත් සුඛ සංඥාවත් ඒගොල්ලන් ඔළුවේ ලොකුවට රැඳිලා තිබෙන්නේ නැහැ. ඒ නිසා වටිනාකම දුන්නේ නැහැ. බලන්නකො ඕන වෙලාවක යාල වටිනාකම අතහැරලා දැම්මනේ බුද්ධ කාලේ. මේ සමහර අය වටිනාකම දුන්නේම නැහැ. පුදුමයි එහෙම ජීවිත ගැන. පුදුමයි එහෙම සමහර මේ දරුව හොයාගෙන ඇවිල්ලා මේ හරි එක රජ කිටියේ සේපු දෙක පුතාගේ තියනවා දැකලා එන්න මේ පැත්තේවත් ආවත් දන්නේ නැහැ කියලා ළමයා හොයාගෙන ආවේ. එතකොට සේපු දෙක දැක්ක ඉස්සරහ දැකලා මේ බුදුරජාණන් නිකන් හරි දුකින් ආවේ. අනේ අපේ කොල්ලා කොහෙ ගියාද දන්නේ නැහැ කියලා. එතකොට දැක්ක පුතාගේ මිරිවැඩි සංගල තියනවා ඉස්සරහ. එහෙනම් අනිවාර්යෙන් මේ ඇතුලේ ඇති කියලා මේ හදිස්සියෙන් කලබලෙන් ආවේ. බුදුරජාණන් වහන්සේක බණව සිරිප්පු ගැන කිසි වගේ වගක් නැහැ. ඊට පස්සේ ආ ලෝකෙ මත ඇරලා දැම්මා. අවබෝධේ කරා ගියා. සිරිප්පු හේවිල්ලකුත් නැහැ, පුතා හේවිල්ලකුත් නැහැ. මේ පුදුමයි ලෝකේ මිනිස්සු මත ඇරලා දාපු විදිය. ඇයි අර තියෙන කුසලතාවේ භාගතුන් වහන්සේ මතු කළා එච්චරයි. එතකොට යා ලෝකේ යාට ලෝකේ වටිනාකම කඩාගෙන වැටුණා. එයා දැනගත්තා පුතාගෙන පුතා බලා ගන්න ඕන, මම ගෙනයි මම බලා ගන්න ඕන කියලා. එයා එළියට ආවේ සිරිපු දෙකවත් පුතාවත් හොයන අදහසින් නෙමෙයි. එයා එළියට ආවේ මේ ආර්ය ශාසනයේ සුන්දර ශ්‍රාවකෙක් විදියට. එතකොට යා මේ ආර්ය ශාසනයේ සොඳුරු ශ්‍රාවකෙක් බවට පත් කළේ මේ ධර්මය. එයාට වටිනාකම පෙනුන්නේ නැහැ. එතකොට අන්නේ ඒ මට්ටම මහ පුදුම එකක්. අද එහෙම බෑ. අද පින්වත්නි දැන් බලන්න මේ නিত্য සංඥාව අයින් වෙලා යන්න නම් මේ නিত্য එයා දැනගන්න ඕන මුළු කතාව මොකද්ද? වටිනාකම පේන්නේ පේනික ඇතුලේ ලෝකේට දුවනකම. මෙච්චර කල් අපි ලෝකේට දුවන්නේ වටිනාකම් පේන නිසා. ඒතර වටිනාකම හැදෙන්න බලපාන විවිධ පැති තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි සංඥාවේ නিত্য වශයෙන් පිළිගත්කම. ඒ නිසා යා නিত্য සංඥාව තමයි මට මේ ලෝකේ වටිනාකම පේන්න බලපාපු සාධකේ. ඒකයි මම ලෝකේ දුවන්නේ කියලා දකින්න ඕනේ. ඒතර දෙකම සම්මාදිට්ඨිය. ඊට පස්සේ සංඥාව ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා බලන්න ඕනේ. නিত্য වශයෙන් ගතිය කැඩෙන්න සංඥාව අනිත්‍ය වශයෙන් විමසන්න ඕනේ. ඒකට අපි කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. අනිත්‍යානුපස්සනාව එක්තරා වැදගත් ක්‍රමයක් ඒක. ඊට පස්සේ යාට අර වටිනාකම් පිටින්න බලපාන දෙයක් තමයි සුඛ සංඥාව. ඒතකොට යා සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දකින්න ඕන. සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න එකක් මනස තුල මැවෙන ගතිය සුඛ වශයෙන් ගන්න මොකක්වත් නැහැ. මේක දුකයි කියලා දුක්ඛානුපස්සනාවෙන් බලන්න ඕන. එතකොට ආත්ම සංඥාව සංඥාවේ මුලාවක් තියෙනවා. සංඥාවේ මුලාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත විදිය සංඥාව බලන්න ඕන. ආත්ම වශයෙන් ගන්න මොකක්වත් නැහැ. මම මගේ කියලා ගන්න මොකක්වත් නැහැ කියලා අනාත්ම වශයෙන් විමසන්න ඕන. අනත් අනුපස්සනාවෙන් බලනකොට මේ හැම එකකින්ම වෙන්නේ මොකද්ද? වටිනාකමට පහර වදින එක. එතකොට වටිනාකම නැත්තම් අපි ලෝකේ අතහැරලා දාලා. ඊට පස්සේ මේකේ බරපතල ක්ලේශයක් තියෙනවා නන්දිය. එතනම ගොඩාක් තැන්වල නන්දිය කඩන්නේ කොහොමද කියලා බණ නැහැ. අපි කියනවා නන්දිරාගය කියලා ක්ලේශයක් තියෙනවා කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවද? දැන් අනිත්‍යයකට නම් අනිත්‍යයි කියලා වඩන්න කියනවා. ආත්මයි නම් අනත් අනාත්මයි කියලා බලන්නකෝ කියලා කියනවා. ඔයාලා කාගෙන් හරි ආදේශකයකින් අහලා තියෙනවද මේ නන්දිරාගය කඩන්නේ කොහොමද හාඳුරන්නේ කියලා? නන්දි රාගේ කැඩෙන්නේ, නන්දිය කැඩෙන්නේ, නන්දියයි රාගය එකට ගත්තට මේක කෙලෙස් දෙකක්. මේ නන්දිය කියන එක කැඩෙන්නේ නිබ්බිදානුපස්සනාව වැඩි කලකිරිය යුතුයි කියලා ලෝකේ බලන්න ඕනේ. ඒතර කලකිරිය කියලා යුතුයි කියලා යා කාමයන් බලන්න ඕන, සංඥාව බලන්න ඕන, වේදනාව බලන්න ඕන, කර්මයේ බලන්න ඕන. යටත් පිටින් ඔය හතරවත් ගැන කලකිරෙන විදියට බලන්න ඕන. ඒ කලකිරිය වෙන විදියට බලන්නේ කලකිරෙන විදියට බලනකොට නන්දිය කැඩෙනවා. රාගය කඩන්න විරාගානුපස්සනාව වැඩ. එතකොට නන්දිය රාගය දෙකම කඩන්න වැටෙනවා. එහෙනම් මේ දෙකම එකට කඩන්න බෑ. එච්චර හයියයි. නන්දියට වෙනම විපස්සනාවකුත් රාගයට වෙනම විපස්සනාවකුත් ඕන. එතකොට නන්දිය කඩන්න පින්වත්නි එයා නිබ්බිදානුපස්සනාව වඩනවා. රාගය කඩන්න විරාගානුපස්සනාව වඩන. එතකොට නන්දිය කඩන්න නම් එයාට කාමයන්ද, වේදනාවද, සංඥාවද, කර්මයේද මේව ගැන කලකිරෙන විදියට බලන්න ඕන. කාමයන් ගැන කලකිරෙන විදියට බලන්න අපිට ලෝකෙ උගන්වලා නැහැ. අපිට කියන්නේ කාමයන් රැස් කරන්නයි. වේදනාව ගැන කලකිරෙන්න අපිට උගන්වලා නැහැ. සැප වේදනාව ලුහු බඳින්න අපිට ලෝකෙ උගන්වන්නේ. එතකොට කර්මය ගැන කලකිරෙන්න උගන්වලා නැහැ. අපිට කියන්නේ ලෝකෙ කර්ම රැස් කරන්න කියලා. මේවා එහෙනම් ඒ රැස් කරන්න කියලා කියන්නේ නන්දිය තියෙන නිසා. ඒ වගේන කලකිරෙන ආකාරයට විමසා බලන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුළ නිබ්බිදානුපසන. එහෙනම් දැන් ඔයාලා අද දාන්නව නේද? නිබ්බිදානුපසන වඩන්නේ ඇයි කියලා හරි දන්නවනේ. ඒක ලොකු දෙයක්. මේ මහ සමාජයේ දන්නේ නැහැ. කතා කරනවා හාමුදුරුවෝ බණවලටත් කියනවා මේ නන්දි රාගේනි ප්‍රශ්නේ පින්වත්නි කියලා. නමුත් ඔයාලා කාගෙන්වත් අහලා තියනවද අනේ ස්වාමීන් වහන්සේ මේ නන්දි රාගේ කඩන භාවනාව මොකද්ද? අනිත්‍ය නිත්‍ය සංඥාවට නම් අනිත්‍යයි කියලා බලන්න කියනවා. අනිච්චානුපස්සනාව. සුඛ සංඥාවට දුක්ඛානුපස්සනාව කියනවා. ආත්ම සංඥාවට අනත්තානුපස්සනාව කියනවා. අනේ මේ නන්දිය කඩන්නේ කොයි විදියට බලන්න පින්වත්නි මේ කාලේ එක එක කෙලෙස් වලට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එක එක අනුපස්සනා භාවනා තියෙනවා. එහෙනම් ඔය පින්නතුලා නිබ්බිදානුපස්සනාව වඩන්නේ නන්දිය කැඩෙන්න. එතකොට මේ කාලේ නන්දි රාගය කියලා එකට පාවිච්චි කළාට මේක කෙලෙස් දෙකක්. දැන් උදාහරණයක් විදිහට චන්ද රාගය කියලා කතා කරන්නේ අපි. එතකොට චන්ද රාගය කියන එක කෙලෙස් දෙකක් අපි එක තැන යොදනවා. චන්ද රාගය කියන්නේ. එතකොට චන්ද රාගය කඩන්න වෙනම භාවනා ක්‍රම තියෙනවා. චන්ද රාගය වඩන්න භාවනා ක්‍රම ගොඩ ඒ කියන්නේ ඡන්දය අයින් කරන්න භාවනා ක්‍රම කීපයක් තියෙනවා. අනිත්‍යයි කියලා බැලුවට ඡන්දය අයින් වෙන්නේ නැහැ. ඒක වෙනම කෙලෙසයක් පින්වත්නි. ඒක වෙනම කෙලෙසයක්. එතකොට එහෙනම් අපිට මේ නිබ්බිදානුපස්සනාව ඇයි වඩන්නේ? නන්දිය කඩන්න. විරාගානුපස්සනාව වඩන්නේ රාගේ කඩන්න පින්වත්නි. ඊට පස්සේ මේ පින්වත්නි අපි තුල පවතින ඉතා විශේෂ දෙයක්. මොකක්ද දන්නවද? මේ ලෝකේ හට ගැනීම ගැන අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. හරි කමන්නේ මේක විඳවල ඉවර වුණාම මම ඉතින් කොහේ හරි ආයෙ උපදිනවනේ. ඒ උපදිනකොටවත් හොඳ තැනක ඉපදුනොත් මට ඒ ඇති. වගේම අපේ ඇතුලේ වැඩ කරනවා. කමන්නේ ඉතින් මේ ජීවිතය අතෑරුණත් අපිට මාරාන්තික අවකාශයක් આવොත් අපි හිත හදාගන්නේ එහෙම. කමන්නේ ආයේ උපදිනෝ නම් මම පින් කරපු මිනිහෙක්. ඒ නිසා මම නම් කොහේ හරි හොඳ තැනක යයි. කියලා අර මේ සමුදය ගැන ආයය හට ගැනීම ගැන වටිනාකමක් තියෙනවා. ඔන්න ඔය වටිනාකම හිටිගමන් ලෙඩ වුණාම එහෙම අපිට එනවා. හිට එක එක ප්‍රශ්නවලදී අපිට එනවා. කාමන්නේ මම දන්නවා මම හොඳ තැනක යයි. මට බය නැතුව ජීවිතය අතාරින්න පුළුවන්. එතකොට අර මං හොඳ තැනක යයි කිය එයාට ඇත්තටම මේ ඔන්න ඔතනදී ඒ පුද්ගලයාට පින්වත්නි නිරෝධානුපස්සන භාවනාවක් දක්ෂ දේශකෙක් කියලා දුන්නොත් එයාට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නවා. ඔන්න ඕකට තමයි පින්වත්නි නිරෝධානුපස්සනාව කියලා භාවනාවක් තියෙන්නේ. අර ඔයාලට හිතෙන්නේ අසරණ වෙනකොට පව නැ කමන්නේ මට මේ ජීවිතේ බම් අකුසල් කරලා ඇති පරණ අකුසල් වෙන්න ඇති මේ ගෙවෙන්නේ. ඒක වෙන්න ඇති මං ලෙඩ වෙන්නේ. ඒක වෙන්න ඇති අද මම මෙහෙම විඳවන්නේ. හැබැයි මං දන්නවා අද හෙට මට වඩින්නේ නැ මම බින් කරපු මිනිහෙක් කිය කියා පින ඉදිරිපත් වෙලා ආයෙත් භවයට තණ්හාව එනකොට ඒ එන එක ඇතුලේ නරක නැ ඇත්ත හිතන්නේ. ඇත්තට මේ මිනිහා පින් කරපු මිනිහ. මේ මනුස්සයා හිතන එකේ තඹ අබමල් රේණුවක් වරදක් නැහැ. බොරුවක් නෙමෙයි ආ හිතන්නේ. එයා අතීතේ කමන්නේ මට මෙහෙම අකුසලයක් ආවිල්ලාද? හැබැයි හෙට මට හොඳ තැනකට මම යන බව මාගේ අර්ථ සාක්ෂි දානවා. මං එහෙම මිනිහෙක් කියලා හිතෙන්නේ. නිරෝධානුපස්සන වඩලා නැති නිසා ඒ නිරෝධානුපස්ස ඒ අන්නේ දැනෙන අවස්ථාවට එහෙම දැනෙන වෙලාවක් ඔයාලට ආවොත් පින්වත්නි ඒ චින්තනේ නඩත්තු කරන්න එපා. වහාම එතන නිරෝධානුපස්සනව වඩන්න පටන් ගන්න. එතකොට නිරෝධානුපස්සනාවෙන් කරන්නේ සමුදයට තියෙන අවස්ථාව අයින් කරලා දානවා. දැන් ඔයාලට අර එහෙම හිතෙන්නේ සමුදේ නැවත නැවත හට ගැනීම පිළිබඳ අපේක්ෂාවකින්නේ. අන්න එතනට අපි නිරෝධානුපස්සනා භාවනාව පාවිච්චි කළොත් නිරෝධානුපස්සනාව පාවිච්චි කළොත් නිරෝධයෙන් නිරෝධානුපස්සනාවෙන් කරන්නේ සමුදයට තියෙන අර්ථය කඩාවට්ටන එක. ඒකෙදි මාර්ගඵල කරාම යන්න ඕන නම් එයා කරන්න ඕන දෙයක් තියෙනවා. ආදානේ කඩලා දාන එක. ආදානේ කියන්නේ භව තෘෂ්ණාව කියන එක. ඒකෙන් තමයි යාට භවයෙන් සම්පූර්ණ ගැලවෙන්න තියෙන්නේ. ඒ භවතෘෂ්ණාව අයින් කරලා දාන්න තමයි ආදානය. ඒ ආදාන සහගතකම අයින් කරන්න භවතෘෂ්ණාව අයින් කරලා දාන්න තමයි යා පටිනිසග්ගානුපස්සනාව වඩන්නේ. ඔක්කොම අතහැරලා දාන්න. මොකක්වත් අල්ලන්න දෙයක් නැහැ. එයාට පිනත් අල්ලන්න දෙයක් නැහැ කියලා නිරෝධානුපස්සනාවෙන් බලනකොට තේරෙනවා. එහෙනම් මේ ඔක්කොම අතහැරලා දාන්න ඕන. ඔක්කොම ගෙදරද, බිරිඳද, ස්වාමියාද, අම්මද, තාත්තද, බැංකු පොත්ද, රතරම් බඩුද ඔක්කොම අතහැරලා දාන්න ඕන. පිනත් අතහැරලා දාන්න ඕන. අන්න ඔතනයි පින අතාරින්න පටන් ගන්න. නැතුව පටන් ගත්ත තැන පින අතාරින්න જાතියක් නෙමෙයි අපි. ආදානේ කඩන වෙලාවේ, භවතෘෂ්ණාවට තට්ටු කරන වෙලාවේ තමයි අපි පින අතහැර දැමිය යුතු බව දකින්නේ. එතකොට ඒක කරන්න කලින් මෙයා නිරෝධානුපස්සනාවෙන් බලන්න ඕන. මොකද නැත්තම් එයා පිනට ලකුණු දාලා අනාගත භවයේ දිහාට හැරෙනවා. ඒකයි යා කියන්නේ කමන්නේ මට අද වැරදුනා පෙර සසරින් අකුසලයක් ගෙනල්ලා ඉස්සරහට මට වරදින්නේ නැහැ. මම මෙහෙම පින් කළා කියලා පින ගැනම පිහිටනවා. ඒ පිහිටන එක හොඳයි ඇත්ත. යා කියන එකත් හරි. නමුත් ඒ ආදානේ ඒ ගතිය කඩන්න තමයි නිරෝධානුපස්සනාව වඩන්නේ. එහෙනම් බලන්න අපිව අවබෝධය කරක් පියවරෙන් පියවරට අපිව මඟා අපිව වටින් නැති විදියට අපිව පරිස්සම් කරගෙන හරි පරිස්සම් කරගෙන බුදුරජාණන් වහන්සේ අපිව නිවන දක්වාම අරන් යන විදිය විපස්සනා ක්‍රමවලින්. එහෙනම් අනිච්චානුපස්සනාව නිත්‍ය සංඥාවද, අනත්තානු දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාවද, අනත්තානුපස්සනාවෙන් ආත්ම සංඥාවද, ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සනාවෙන් අපි තුල හටගන්න නන්දියද, විරාගානුපස්සනාවෙන් රාගයද, නිරෝධානුපස්සනාවෙන් සමුදයද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානයද වටනෝ. ඉතින් එතනින් යාට යාව වැටෙන්නේ නිවන පැත්තට මිසක් එයාව සසරට ගැට ගැහෙන විදිහක් නැහැ පින්නොත්. මේ ටික යාට තිබ්බොත් මොකද මේ ටික අපි මරණ මංචකේදී හරි මේ පාර නේද බුදුරජාණන් වහන්සේ වදාළේ කියලා ඔයාලා දැක්කොත් එයාට නිවනමයි දැర్శණේ වෙන්නේ නා. පින්වත්නි මේ නිවන අවබෝධය කරා යන කෙනෙකුට වැඩි වෙලා යන්නේ නැහැ. නිවන අවබෝධය කරා යන කෙනෙකු ගොඩක් වෙයි. හැබැයි මේක හොඳට අහලා තියෙන්න ඕන. අහලා හොඳට දරාගෙන ඉන්න කෙනෙකුට එයා ඒක ඇඟේ තියෙන්න ඕන. දැන් මේ පින්නතුන්ගේ ඇඟට යන්න ඕන මේක. දැන් අද රැයට වඩාවුවේ නැතත් කමන්නේ.
ඇඟ ඇතුළට ගිහින් තියෙන්න ඕන මේ මේක නේද පාර කියලා. එහෙම ගිහින් තිබ්බම දැන් අර එක හාමුදුරුවෝ කෙනෙක් කියලා තියෙන්නේ මේ ඒ හාමුදුරුවෝ මඟපල ලැබුවා කියලා ආරාමයේ ඔක්කොම එකතු වෙලා එයා තමයි අන උගන්වලා තියෙන්නේ. ඉතින් අර හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කියලා තිනෝ නෑ නෑ මම මඟපල ලැබුවේ නෑ කියලා. මම අරහත්ත්වයේ අර කුටි ඇතුළේ ඉන්න අයිට කියලා මම රහත්වලා නෑ කියලා. ඊට පස්සේ අරහාඳුරලා ඔලුව අත ගාගෙන තිනවා මේක දැන් කොහමද අර එළියේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා තිනවා අපේ ගුරු ස්වාමිනාස පිරුණම් පාණ්ඩ යනවා කියලා මඟපලවත් නැල්ලු. ඉතින් අරහාඳුරු කෙනෙක් කියලා තිනවා අනේ හාඳුරණි ඔක කොහමද දැන් එළියට ගිහින් කියන්නේ කටක් කරලා මේ ඔබ වහන්සේකින් බණහල රහත් වෙච්ච අය ඇවිල්ලා මේ මඟපල ලැබපු අය ඉන්නවා ආතනෝ තෙලින් නැතු වෙදි. ඉතින් මේ අයර කටක් කරලා අපිට නම් ඔක් කියන්න බෑ. ආ එහෙම දායිෂ්මතුනි එන පොඩ්ඩක් මාව ඇල කරන්න වාඩි කරවන්න කියලා. ඊට පස්සේ මේ කියලා දැන් අමාරුවෙන් ඉන්න ලෙඩ ඇඳෙයිදී ආ එනම් පොඩ කෙලියට යන්න කිව්වලු. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පැය 3ක් විතර භාවනාවකට තම වෙදිලා ඉඳලා භාවනාවෙන් නැගිටලා කතා කරාලු. ආර ඉන්න දැන් කියන්න මම රහත් බව කියලා කිව්වලු. ඒ කියන්නේ දැන් බලන්න එහෙනම් මේක දරාගෙන ඉන්න මනුස්සයට නිවන හැබැයි උනාන්තික සමාට හිතේ දෙති ඉඳි වෙන ප්‍රාර්ථනාවක්. එච්චර වේගෙන් අවබෝධය කරා යන කෙනෙක් අවබෝධේ හිර වෙලා තියෙන්න එක එකනාගේ ප්‍රාර්ථනා තියෙනවනේ. ආවල් ශ්‍රාවකයා වෙන්න පළවෙනි දෙවෙනි ශ්‍රාවකයා වෙන්න තුන්වෙනි ශ්‍රාවකයා වෙන්න කී කියා අපි පැතුම් ඔළුවේ තියන්න ඕන කාටවත් කියන්නේ නැතු. නමුත් ඒ ස්වාමීන් ප්‍රාර්ථනාව අතහැරලා දාලා භාවනාවට තමවදී අයි පාර දන්න මිනිස්සයාට වරදින්නේ පාර දන්න ඒ නිසා පාර දැනගෙන ඉන්න එකයි හොඳම දේ. මොකද ආයේ එක වෙලාවක් එනවා අපිට පාර උගන්නන්න බැරි වෙලාව. එළියේ ඉන්න මිනිහෙක්ගෙන් පාර අහගන්න බැරි වෙලාව. ඒ වෙලාවට ඉතින් ඔයාලා දරාගෙන ඉන්න පාර අනුව යණ්ඩයි ඔයාලට තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ දරා ගැනීම පවා ඔබව සංසිඳුවනවා. ඒ නිසා ඔය පින්නතුල්ලාට මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණ කුසලය නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා ඒ පියතුමන් විසින් තමයි අදත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ පුර 15 පෝය දවසේ ලංකාවේ ලෝකේ විශාල පිරිසකට මේ ප්‍රඥානාලිකාව හරහා ධර්මය හඬ සලස්වලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් ගෙවල් වලට ඉඳලා පිළිවෙත් පුරනවා. ඉතින් ඒ පිළිවෙත් පුරන කෙනෙකුට මේ දේතනාවක් තමන් නිවන් මඟ ආවර්ජනය කරගන්නට උපකාර වේවි. ඉතින් ඒ කුසලය පින්වත් ඩී වික්‍රමරත්න පියතුමන්ට ඒ පින්වත් මහත්මාට මේ කුසල් බලවත් වේවා. මේ උතුම් කුසල් ඒ පින්වත් වික්‍රමරත්න පියතුමන්ගේ කුසල ශක්තිය වර්ධනය වෙලා ජීවිතාවබෝධයේ පිණිස මේ ධර්මය ඇසුරු කරවාගෙන තමන් තුළ තියෙන කායික මානසික පීඩා සමනය වෙලා තුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස දොරගුල් විවර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙසැම්බර් මාසේ 6 වන දින ජන්මදිනයේ දින TAN ටිකිරි කුමාරි මහත්මියට ඒ මෞතුමියට දෙසැම්බර් මාසේ 18 වන දින ජන්මදිනයේ දින විමලා වික්‍රමරත්න මහත්මියට අචින්ත කරුණානායක මුනුබුරායතුළු සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයේ රැස් වුණා වූ සියලුම පින්නතුන් ඉතාම සද්ධා සම්පන්න අය මෛත්‍රී සහගත අය මේ සියලු දෙනාටම ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් හේතු ආසනා වේවා. ඒ වගේම පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා විරංජ ගිහාන් වික්‍රමරත්න CSK වික්‍රමරත්න DP වික්‍රමරත්න DD වික්‍රමරත්න කියන මේ මහත්ම මහත්මීන් දූ දරුවන් ඥාතීන් ඇතුළු ඒ පින්නතුන්ගේ පවුල්වල සියලු දුව දරුවන්ට මේ උතුම් කුසල් බලවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාටම මේ කුසල් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්නතුන්ලා සියලු දෙනාටම තමන්ගේ කුසල් නිවන් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් පරලෝසපත් දෙමව්පියන් වන දීගොඩ ගමගේම ලිහාමී මෞතුමියට, දොන් අදරියන් වික්‍රමරත්න මහත්මාට, විලියම් බණ්ඩාර මහත්මාට, WM ලීලා කුමාරි හාමී මෞතුමියට, සියලු නමින් මියගිය ඥාතීන්ට, වික්‍රමරත්න පවුලේ නමින් සංසාරගතව මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා.
දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් මේ ප්‍රඥා නාලිකාවේ ඒ ප්‍රධාන මහත්මයා ඇතුළු පින්තුන් සියලු දෙනාටත් මේ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් තවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ